අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දුවදරුවන් ඇතුළු සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙවීම යටතේ පවත්වනු ලබන රුහුණු ගුවන් විදුලියේ ගුරුගෙදර වැඩසටහන යටතේ අද දවසට අපිට නියමිත වෙලා තියෙන්නේ 10 ශ්‍රේණියේ ඉතිහාසය විෂයට අදාළ පළමුණු වන පාඩම වන ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර කියන පාඩම යටතේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව සාකච්ඡා කරන්න. මම මීට කලින් දවසකත් අපේ ආදරණීය දරුවොත් එක්ක මූලාශ්‍ර වර්ගීකරණය සහ සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳව කතා කරා. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආදරණීය දරුවනි, මේක 3 වෙනි කොටස, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව. ඉතිහාසය හදාරද්දී අපිට තොරතුරු ගන්න තියෙන ප්‍රධානම මූලාශ්‍ර කොටසක් විදිහට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර හඳුන්වලා දෙන්නට පුළුවන්. අපි බලමු දැන් පුතේ, මන් දන්නවා මගේ පුතාලට මේ පුරාවිද්‍යා මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අවබෝධයක් තියෙනවා. අපිව අහගෙන ඉඳපු පුතාලා දුවලා ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් ඉන්නවා කියලා මම දන්නවා. නමුත් පුතේ අපි ආයෙ බලමුකෝ මේ පුරාවිද්‍යා මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. පුරාවිද්‍යා මූලාශ්‍රයක් කියලා කියන්නේ පුතේ පුරාවිද්‍යාත්මක කැනීමකින් හරි, එහෙම නැත්නම් පරීක්ෂණයකින් හරි අනාවරණය කරගෙන තියෙන අභිලේඛන, සෙල්ලිපි, කාසි, පුරාවස්තු, චිත්‍ර, මූර්ති, මෙන්න මේ සියල්ලටම අපි කියනවා පුතේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. ඉතිහාසය හදාරද්දි පුතේ අපිට වැඩිම විශ්වාසදායී තොරතුරු ලබා දෙන මූලාශ්‍ර කාණ්ඩය තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රත් පුතේ මං අර කලින් කිව්වා වගේ අභිලේඛන විදියට, සෙල්ලිපි විදියට, කාසි විදියට, චිත්‍ර විදියට, පුරාවස්තු විදියට, නටබුන් විදියට අපිට වර්ග කරලා දක්වන්නට පුළුවන්. අපි දැන් ඒ එක එක වෙනම අරගෙන කතා කරමු පුතේ. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර තියෙන පළවෙනි කොටස තමයි පුතේ අභිලේඛන. අභිලේඛනයක් කියලා කියන්නේ පුතේ යම්කිසි ගල් පුවරුවක් මත වෙන්න පුළුවන්. ගලක හරි, එහෙම නැත්නම් ගල් පුවරුවක් මත හරි, එහෙම නැත්නම් මැටි පුවරුවක හරි, බිත්තියක හරි, රන්පතක හරි, තඹ තහඩුවක හරි, එහෙම නැත්නම් දැවමය කොටසක හරි, එහෙමත්ම නැත්නම් පුතේ භාජනයක හරි ලියපු ලේඛනවලට අපි කියනවා පුතේ අභිලේඛන කියලා. එතකොට මගේ පුතාලා දන්නවා ගල් වල ලියපුවා. අපි ඒව වර්ග කරනවා පුතේ, ඒ අභිලේඛන වර්ග කරනවා සෙල්ලිපි විදියට. මැටි පුවරු මත ලියපුවක් තියෙනවා පුතේ. ඒ වගේම පුතේ බිත්ති මත ලියපුවක් තියෙනවා. උදාහරණයක් විදියට පුතේ සීගිරියේ කැටපත් පවුරේ ලියලා තියෙන කුරුටුගි. ඒ වගේම පුතේ රන්තහඩුවල ලියපුවක් තියෙනවා. මගේ පුතාලා දන්නෝ රන්තහඩුවක ලියපු සන්නසක් තියෙනවා පුතේ. මොකද්ද සන්නස? වල්ලිපුරම් රන් සන්නස. අපේ ශ්‍රේෂ්ඨ පාලකයෙකු වෙච්ච අනුරාධපුර රාජධානියේ රජකම් කරපු වසඹ රජතුමාට අයත් ප්‍රධානම මූලාශ්‍රයක් තමයි පුතේ වල්ලිපුරම් රන්සන්නස. ඒ වගේම පුතේ තඹතහඩුවල ලියපුවත් අපි හඳුන්වනවා අභිලේඛන විදියට. තඹතහඩුවක ලියපු අභිලේඛනයක් කොටසක් මගේ පුතාලට පෙළ පොතේ දාලා තියෙනවා පින්තූරයක් විදියට. ඒක දැන් ඔළුවට යන්නට ඕන පුතේ. මොකද්ද මේ තඹපත? මේ තඹපත තමයි පුතේ අපි කියනවා පළවෙනි විජයබාහු රජතුමාට අයිති පනාකඩුව තඹසන්නස. බුදල්නාවන් කියන ප්‍රාදේශීය පාලකයාට ලබා දීපු ගම්මරයක් පිළිබඳව තමයි පුතේ මේ පනාකඩුව තඹසන්නසේ සඳහන් වෙන්නේ. ඒ අනුව පුතේ ඔන්න දැන් අපි අභිලේඛන හඳුනගත්තා. ගල් මත හෝ මැටිපුවරු මත හෝ බිත්ති හෝ රන් තහඩු මත හෝ තඹ තහඩු මත හෝ දැව මත හෝ ඒ වගේම භාජන මත හෝ ලියපුවා අපි කියනවා අභිලේඛන කියලා. අපි අනෝ පුතේ දෙවෙනි කොටස කතා කරන්න පුරාවිද්‍යා මූලාශ්‍රවල. පුරාවිද්‍යා මූලාශ්‍රවල දෙවෙනි කොටස තමයි පුතේ සෙල්ලිපි. ඉතිහාසයේ හදාරද්දී පුරාවිද්‍යා මූලාශ්‍ර අතර තියෙන ප්‍රධානම මූලාශ්‍ර කාණ්ඩය තමයි පුතේ සෙල්ලිපි. සෙල්ලිපිත් අපිට පුතේ ලියලා තියෙන ගල්වල ස්වරූපය අනුව පුතේ ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි, ආසන ලිපි විදියට පුතේ අපිට වර්ග කරන්නට පුළුවන්. ලෙන් ලිපියක් කියලා කියන්නේ පුතේ ගල්ලෙනක කටාරමට යටින් ලියලා තියෙන ලිපි. ඒවා අපි හඳුන්වනවා ලෙන් ලිපි කියලා පුතේ. ඔය විවිධ පුද්ගලයෝ ලෙන් භික්ෂූන් වහන්සේලාට පූජා කිරීම පිළිබඳව තමයි ලෙන් ලිපිවල සඳහන් වෙන්නේ. ඊළඟ එක තමයි පුතේ ගිරි ලිපි. ගිරි ලිපියක් කියලා කියන්නේ පුතේ ගල් තලාවක හෝ ගල් කුලක ලියපු සෙල්ලිපිවලට අපි කියනවා ගිරි ලිපි කියලා. ඊළඟ එක තමයි පුතේ ටැම් ලිපි. විශාලව සකස් කරපු ගල් කුළුණක ලියන ලිපිවලට කියනවා පුතේ අපි ටැම් ලිපි කියලා. ඊළඟ එක තමයි පුතේ පුවරු ලිපි. මිනිසා විසින් සකස් කරපු ගල් පුවරුවක ලියපු ලිපියකට අපි කියනවා පුවරු ලිපියක් කියලා. ඊළඟ එක තමයි පුතේ ආසන ලිපි. ආසන ලිපියක් කියන්නේ පුතේ මල් ආසනයක ලියපු සෙල්ලිපියකට. එහෙනම් පුතේ අපිට ඔන්න සෙල්ලිපිත් ගණනාවකට වර්ග කරන්නට පුළුවන්. මොනවද? ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි සහ ආසන ලිපි විදියට අපිට මේවා වර්ග කරන්නට පුළුවන් පුතේ. මේ සෙල්ලිපි වලින් පුතේ ඉතිහාසය හදාරද්දී අපිට වැදගත් තොරතුරු බොහෝමයක් ලැබෙනවා. මගේ පුතාලා දන්නවා ලංකා ඉතිහාසයේ වැඩිම සෙල්ලිපි කරවපු රජ කෙනෙක් ඉන්නෝ පුතේ. ඒ තමයි පොළොන්නරු රාජධානි යුගයේ රජකම් කරපු නිශ්ශංක මල්ල රජතුමා. නිශ්ශංක මල්ල රජතුමා පුතේ සෙල්ලිපි 200කට වඩා ප්‍රමාණයක් ලියලා තිනෝ. හරි, ඒ අතරින් පුතේ ඉතාමත්ම වැදගත් සෙල්ලිපියක් තමයි පොළොන්නරුවේ පිහිටලා තියෙන ගලපොත කියන ශිලාලේඛනය. නිශ්ශංක මල්ල රජතුමා ලංකාවට ආවේ කොහොමද, රජ වුණේ කොහොමද, මෙයාගේ පරපුර මොන වගේද ආදී වශයෙන් බොහෝ තොරතුරු ප්‍රමාණයක් පුතේ ගලපොත ශිලාලේඛනයේ ඇතුලේ සඳහන් වෙලා තියෙනවා. මගේ පුතාලගේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ පෙළ පොතේ මේ පිළිබඳව පුතේ රූප සටහනකුත් දක්වලා තියෙනවා. දැන් මගේ පුතාලා දන්නවනේ අපිට විභාග ප්‍රශ්න පත්‍රයේ හැදෙද්දී පුතේ පින්තූර ආශ්‍රයෙන් ප්‍රශ්න දෙකකට උත්තර ලියන්නට වෙනවා. එතකොට පුතේ ගලපොත ශිලාලේඛනයේ පින්තූරයක් දාලා මේක මොන රජතුමාගේද, මේක මොන රාජධානි යුගයට අයත්ද, මේකේ සඳහන් වෙන්නේ මොනවද කියලා කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ නිසා මගේ පුතාලා ඒක පිළිබඳවත් යම් අවබෝධයක් තියාගන්නටම ඕන. පුතේ මේ සෙල්ලිපි ගැන කතා කරද්දී මුල් කාලීනව ලියවෙච්ච සෙල්ලිපි අපි හඳුන්වනවා. ඒව ලියවිලා තියෙන්නේ පුතේ ආදි බ්‍රාහ්මීය භාෂාවෙන් නිසා අපි ඒව හඳුන්වනෝ පුතේ ආදි බ්‍රාහ්මීය ශිලාලේඛන කියලා. මේ ශිලාලේඛන ගත්තට පස්සේ පුතේ මේවයි බොහෝ තොරතුරු හෙළි වෙනවා. විහාරාරාම පාලනය පිළිබඳව, විහාරාරාමවලට ගම් ප්‍රදානය කිරීම පිළිබඳව, ඒ වගේම බුදුදහමේ පැමිණීම පිළිබඳව, බදු අය කිරීම පිළිබඳව, වෙළඳාම පිළිබඳව, වැරදිකරුවන්ට සමාව දීම පිළිබඳව, පුද්ගල සේවාවන් පිළිබඳව මේ සෙල්ලිපිවල සඳහන් වෙනවා. පුරාවිද්‍යා මූලාශ්‍ර අතර තියෙන පුතේ ඊළඟ කොටස තමයි කාසි. පුතේ මේ පාර අවුරුද්දේ ඔයාට ආපු විභාග ප්‍රශ්න පත්‍රයේ පුතේ කාසි වලින් ප්‍රශ්නකුත් ඇවිල්ලා තිබුණා. ඒ නිසා පුතේ මේ කාසි පිළිබඳව මම දැන් ඔයත් එක්ක කතා කරන ටික ඉතා වැදගත් කරලා හොඳට මතක තබා ගන්නට ඕන පුතේ. ඉතිහාසයේ හදාරද්දි පුතේ මේ කාසි වැදගත් වෙනවා. විශේෂයෙන්ම වෙළඳාම ගැන, රටේ ආර්ථික සංවර්ධනය ගැන, තාක්ෂණය ගැන තොරතුරු ගනිද්දි පුතේ කාසි ඉතාමත්ම වැදගත් වෙනවා. ලංකාවේ මුලින්ම භාවිතා වෙච්ච කාසි පුතේ අපි කහපාන, එහෙම නැත්නම් පුරාණ හා දරණ යනුවෙන් හඳුන්වනවා. ඊට අමතරව පුතේ ඇතා සහ ස්වස්තික කාසිය, ලක්ෂ්මී කාසිය, අක කියලා රන් කාසියක් උත්භාවිතා වෙලා තියෙනවා පුතේ. මේ කාසි පුතේ ලංකාවෙම නිෂ්පාදනය කරගත්ත බවට සාක්ෂි පුතේ වර්තමානයේ වන විට පුරාවිද්‍යාත්මක කැණීම් මගින් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ පුතේ අපේ රටේ මේ අවුරුදු 2000ක විතර කාලයේ ඉඳලා අපේ රටේ මිනිස්සුන්ට මේ කාසි තාක්ෂණය පිළිබඳවත් දැනුමක් අවබෝධයක් තිබිලා තියෙනවා. ඒ වගේම පුතේ මේ කාසි හදන්න තඹ, රත්තරන්, යකඩ වගේ ලෝහ භාවිතා කරලත් තියෙනවා. ඒ වගේම තවත් එක වැදගත් දෙයක් තියෙනවා පුතේ. මොකක්ද ඒ? අපේ රටෙන් හම්බෙන පුතේ විදේශ කාසි, ඉන්දියානු, චීන, රෝම වගේ විදේශ කාසි හම් වෙලා තියෙනවා. එතකොට පුතේ ඒ කාසි වලින් අපිට කියන්න පුළුවන් ලංකාවත් විදේශ රටවලුත් අතර විදේශ වෙළඳ සම්බන්ධතා පැවති බවට පුතේ අපිට ඒ තුලින් තහවුරු කරගන්නට පුළුවන්. අපි යනෝ පුතේ පුරාවිද්‍යා මූලාශ්‍රවල හතරවෙනි කොටස කතා කරන්න. ඒක තමයි පුතේ පුරාණ නටබුන්. මේ නටබුන් වලට පුතේ මේ කැණීම් වලින් පරීක්ෂණ මගින් අනාවරණය කරගෙන තියෙන දාගැබ්, ගල් කණු, වැව්, පොකුණු, ස්තූප වගේ දේවල් පුතේ මේ පුරාවස්තු වලට අයිති වෙනවා. මේ පුරාවස්තු වලින් පුතේ අපේ තිබිච්ච තාක්ෂණය ගැන, වාස්තු විද්‍යාත්මක ක්‍රම ගැන අපිට යම් අවබෝධයක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. අපි දැන් කතා කරමු පුතේ පුරාවිද්‍යා මූලාශ්‍රවල ඊළඟ කොටස. ඊළඟ කොටස තමයි පුතේ චිත්‍ර මූර්ති වගේ දේවල්. පුතේ ඉතිහාසය හදාරද්දී ලංකාවේ මිනිස්සු භාවිතා කරපු ඇඳුම් පැළඳුම් පිළිබඳව, ආභරණ පිළිබඳව, ආගමික විශ්වාසයන් පිළිබඳව, කලා කුසලතාවයන් පිළිබඳව තොරතුරු හොයාගෙන යද්දි පුතේ මේ චිත්‍ර, කැටයම්, මූර්ති වලින් එළිවෙන තොරතුරු අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම පුතේ චිත්‍ර කියපු ගමන්ම මගේ ආදරණීය දරුවන්ගේ ඔළුවට යනවා පුතේ සීගිරි චිත්‍ර. සීගිරියේ කැටපත් පවුරේ අලංකාරව ඇඳලා තියෙන මේ සීගිරි චිත්‍රවලින් පුතේ ඒ කාලේ කාන්තාවන්ගේ ස්වරූපය, ඔවුන් භාවිතා කරපු ඇඳුම්, ඔවුන්ගේ ආභරණ ගැන, ඔවුන්ගේ හැඟීම් ගැන, ඔවුන්ගේ සංස්කෘතිය ගැන, ඔවුන්ගේ ජීවන රටාව ගැන අපිට යම් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඔන්න මගේ ආදරණීය දරුවොත් එක්ක මම දැන් කතා කරා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව. අපි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වර්ග කරලා කතා කරා. ඒවා අපි අභිලේඛන විදියට, සෙල්ලිපි විදියට, කාසි විදියට, නටබුන් විදියට, චිත්‍ර මූර්ති කැටයම් විදියට අපි මේවා වර්ග කරලා දැක්කුවා. ඒ වගේම පුතේ පුරාවස්තු ගැනත් පොඩ්ඩක් අපි මේකෙදි මතක තබා ගන්නට ඕන. මගේ ආදරණීය දරුවෝ කෞතුකාගාරවලට ගිහිල්ලා තියෙනවා නම් පුතේ මෙන්න මේ කෞතුකාගාරවල සුරක්ෂිතව පුරාවස්තු ආරක්ෂා කරලා තියෙනවා. ඒ පුරාවස්තු වලිනුත් පුතේ අපිට ඉතිහාසයේ හදාරද්දී බොහෝ තොරතුරු අනාවරණය කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඔන්න මං අද දවසේ මගේ ආදරණීය දරුවොත් එක්ක මේ වෙනකම්ම පුතේ අපි කතා කරා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව. අපි ඒව වර්ග කළා දැක්කුවා. අපි පුතේ ඊළඟට කතා කරන්න තියෙන ප්‍රධාන කොටසක් තියෙනවා පුතේ, අපි මේ පුරාවිද්‍යා මූලාශ්‍ර කොහොමද ආරක්ෂා කරගන්නේ, අපේ අනන්‍යතාවය, අපේ උරුමය, අපිට දැකගන්නට පුළුවන් අපේ මේ දේවල් ලෝකෙට කියාපාන්න පුළුවන් ප්‍රධානම කොටසක් තමයි පුතේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. බොහෝ අය පුතේ වර්තමානයේ වන විට මේ පුරාවිද්‍යා මූලාශ්‍ර විනාශ කරමින් පවතිනවා. ඒක අපේ රටට, ඒක අපේ ජාතියට, ඒක අපේ අනන්‍යතාවයට කරන මහ විනාශයක්. මගේ ආදරණීය දරුවෝ අපි වහගෙන ඉන්න මතක තබා ගන්න ඕන පුතේ, අපේ ජාතික අනන්‍යතාවය, අපේ සංස්කෘතිය අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ, අපේ උරුමය ගැන අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ පුරාවස්තු, එහෙම නැත්නම් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර රැකුණොත් විතරයි. බොහෝ දෙනෙක් ඇතැම් අය නොදැනුවත්කම නිසා මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විනාශ කරනවා. ඇතැම් අය ආදරණීය දරුවනේ ආර්ථික ප්‍රතිලාභ වෙනුවෙන් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විනාශ කරනවා. ඒ විනාශය අපිට මුදලින් පුතේ ගැනලා මෙච්චරයි කියලා කියන්නට බෑ. ඒ විනාශ කරන්නේ අපේ සංස්කෘතිය, ඒ විනාශ කරන්නේ අපේ උරුමය, ඒ විනාශ කරන්නේ අපේ ආගම දහම, ඒ විනාශ කරන්නේ අපේ කලාව. මේවා විනාශ කරොත් පුතේ රටක් විදියට, ජාතියක් විදියට අපිට කවදාකත්ම නැගී සිටින්නට බැරි වෙනව පුතේ. ඉතිහාසයේ ඉගෙන ගනිද්දි මගේ පුතාලා මෙන්න මේ ගැනත් පුතේ හොඳ අවබෝධයකින් කටයුතු කරන්නට ඕන. මගේ පුතාලත් ලොකු වෙලා හොඳ රැකියාවක් කරද්දි අනිවාර්යයෙන්ම පුතේ තමන්ගේ දරුවන්ටත් මේ ගැන හොඳට කියලා දෙන්නට ඕන. මොකද අපේ පැවැත්ම, අපේ උරුමය, අපේ සංස්කෘතිය, අපේ අනන්‍යතාවය මේ සියල්ල රැඳිලා තියෙන්නේ පුතේ මේ අපිට ඉතිරි වෙලා තියෙන මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රත් එක්ක. ඇතැම් අය පුතේ වැරදි අවබෝධයක් නිසා සමහරවල පුරාවිද්‍යාත්මක ස්ථානවල තියෙන ඇතැම් ලක්ෂණ නිසා මේවා තුල නිදන් තියෙනවා, මේවා තුල වස්තුව තියෙනවා කියලා හිතාලා පුතේ මේවා විනාශ කරනවා. සමහර වෙලාවට රූපවාහිනිය නරඹනකොට මගේ ආදරණීය දරුවන්ට පේන්න පුළුවන් මේ කරපු විනාශය. එතකොට දරුවනේ අපිට වගකීමක් තියෙනවා අපේ මේ උරුමය රැකගන්න එක පිළිබඳව. එහෙනම් පුතේ අපි මේ දේවල් ඉගෙන ගත්තා වගේම තමයි අපි මේ දේවල් ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන්නට ඕන. අපේ මේ උරුමයන් අපිට නැති වුණොත්, අපේ මේ උරුමයන් විනාශ වුණොත් පුතේ මේව ආයෙ හදන්න බෑ, මේව ආයෙ නගා සිටුවන්නත් බෑ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මතක තබා ගන්න ඕන පුතේ මේව ආරක්ෂා කරන්නට ඕන. මේව ආරක්ෂා කරේ නැති වුණොත් අපිට රටක් විදියට, ජාතියක් විදියට අපිට පැවැත්මක් නැති වෙනවා. මේවා අපේ අනන්‍යතාවය කියලා හිතාගෙන, මේවා අපේ උරුමය කියලා හිතාගෙන මගේ ආදරණීය දරුවෝ මේවා රැකගන්නට ඕන. ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් කැපවීම, අපි කරන්නට ඕන. ආදරණීය දරුවනි, මම අද ඔබත් එක්ක කතා කරේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව. අපි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මුලින්ම වර්ග කරා. මතක් කරගමු ආදරණීය දරුවනේ, කොහොමද අපි මේව වර්ග කරේ කියලා. අපි මේව වර්ග කරා අභිලේඛන, සෙල්ලිපි, කාසි, නටබුන්, චිත්‍ර, මූර්ති, කැටයම් විදියට අපි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වර්ග කරා. ඒ වගේම අවසාන වශයෙන් පුතේ අපි කතා කරා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කොහොමද රැකගන්නේ, පුරාවිද්‍යා මූලාශ්‍ර කොහොමද ආරක්ෂා කරගන්නේ. අපි ඒ පිළිබඳව දීර්ඝව කතා කරා. මං හිතනවා අපිව අහගෙන ඉඳපු අපේ ආදරණීය දරුවන්ට මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව යම් අවබෝධයක්, යම් දැනුමක් ලැබෙන්නට ඇති කියලා. මගේ ආදරණීය දරුවෝ, අපි වහගෙන ඉන්න දරුවෝ, අද අපි මේ සාකච්ඡා කරපු පාඩමට අදාළව ඔබට ඔබේ පාසලට පැවරුමක් ලැබෙන බවත් මතක තබා ගන්නට ඕන. අපි ඉදිරි දවසකදී අද කතා කරපු පාඩමට අදාළ පැවරුම මුද්‍රණය කරලා ඔබේ පාසලට ලැබෙන්න සලස්වනවා. එතකොට අපේ ආදරණීය දරුවෝ ඔබේ පාසලේ ඉතිහාසයේ විෂය උගන්වන ගුරුතුමිය එක්ක හෝ ගුරුතුමා එක්ක අපි එවන පැවරුම කරන්න. ඒ වගේම මගේ ආදරණීය දරුවන්ට අපි මේ කරපු වැඩසටහන අහන්න නොලැබුණොත්, එහෙම නැත්නම් ආයේ අහන්න කියලා හිතෙනවා නම් අන්තර්ජාලය භාවිතා කරලා රුහුණු ගුවන් විදුලියේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබට පුළුවන්කම තියෙනවා මේ වැඩසටහන නැවත සවන් දෙන්න. ආදරණීය දරුවනි, අපි අද කතා කරේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව. අපි ඒකෙදී පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වර්ගීකරණය කරා. අවසාන වශයෙන් අපි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කොහොමද ආරක්ෂා කරගන්න ඕන, කොහොමද මේවා රැකගන්න ඕන කියන එක පිළිබඳව සාකච්ඡා කරා. එනම් මම විශ්වාස කරනවා අද අපිට ලැබිලා තියෙන කාල වේලාව ඇතුලේ අපි කතා කරපු මාතෘකාවට අදාළව යම් අවබෝධයක් මං මේ අපි අහගෙන ඉන්න මගේ ආදරණීය දරුවන්ට ලැබෙන්නට ඇති කියලා. ඒක ඔබ අනාගතයේදී මුහුණ දෙන සාමාන්‍ය පෙළ විභාගයට යම් රුකුලක් කරගන්න කියලා ආදරෙන් මගේ ආදරණීය දුවා දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ආදරණීය දරුවනේ, අද දවසට අපිට ලැබිලා තියෙන කාලය මෙතකින් අවසන් වෙනවා. ඊළඟ දවසකදී ඔබව හමුවීමේ බලාපොරොත්තුෙන් අද දවසට අපි සමුගන්නවා. ඔබත් එක්ක මේ කාල වේලාව රැඳී සිටි මා අම්බලංගොඩ අධ්‍යාපන කලාපේ ගා පීද එස් කුලරත්න විද්‍යාලයේ ඉතිහාසය විෂය ඉගැන්වීම් භාරව කටයුතු කරන දිශාන් සුරංග ගුරුතුමා. ආදරණීය දරුවනි, ඔබ සියලු දෙනාට සුබ දවසක්, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අද දවසට පාඩම් කොටස අවසන් කරනවා. සියලු දෙනාටම සුබ අනාගතයක්.
අවකාශයේ පාසල
මීන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.